సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మ శ్రవణ కాలు అయం బదంత. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, ఒక హెమదినామి తామ శ్రద్ధావిం బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరాన్నటాయి. అద మీ దేశనావి దాయకత్వేకిన కటయుతు కరను లబాన్ని పెపిలియాని పదించి నిలుషీషారా తల్గస్వత్ మహాత్మీయ జన్మదినే వెనువెన్ ధర్మదానమే పింకమక్ హటియటాయి. అద మీ దేశనావట సంబంధవాన్ని ఎతుమియటాత్ మీ సంబంధ విలాసిటిన అపే పినొత్ సెలు దినాటమాత్ జీవితావబోధయ ధర్మావబోధే పినిస మీ కుసల్ ఉపకార వేవా కిలపి ప్రార్థనా కరణో. దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని, భాగ్యవతున్ హంసేకి బుద్ధ శాసని బుద్ధవచనీ కీలకాన్ని అప్పట ఏ ఏ తన కెసల్ కెలెస్వలింగ్ సిత ముదవాగంట తీయన ఇకమ అవకాశే. ఏ తన ఇన్న ఇన్న తన తమై కెలెస్ దురుకరాండోన్ కెలెస్ దురుకరాండ అపి వెనమ పరిచ్ఛేదే అక్కోయంట హొందనే. లంకావి గుడాకాయ కరాన్ని కెలెస్ అయిం కరగాండ వినమ కాలయక్ తీరణీ కరగాను గులుహితనో మమ అవురుదు పనహ పెన్నహమ తమై ధర్మే పూర్ణకాలీన విన్నో కేల్ ఇకు సమారాయితనో మంగే దరువుంగి వెడటికి వరుణ గమమ్మ మమ పూర్ణకాలీనో ధర్మీట అనో కేల్. తె అపి తెక్కినాయ తెమ్మికేనో దెమ్మట మీలంగది అపే మహత్తెక్కివ మమ్మ స్వామినాస అవురుదు పనస్పహ వెనుకొట ధర్మీట ఎండా ఇని ఇది పనస్పహ వెనుకొట అపీంది ఇది కవుతాని ధర్మీట ఎండి తాయినో అపి ఇది యా కేనో పనస్పహేది మమ్మ ధర్మీట ఎండి ఇన్ని దెమ్మట మీలంగది తవ మహత్తెక్కివ మమ ఇతాని ఇన్ని దెమ్మగి మే దూలకి వెడ ఇవరా ఇక దూ ఎక్కి వెడ టిక తీను హాందురుని ఏ ఇవరున గమం మమ అనగారిక జీవితే కట్యాను మంగ ఓ మహత్య అనగారిక జీవితే కానీ మునో అది దాన్ని ఎత్తుడికినో నేతి మమ ఇసరాటి తాని హొందరి ఇంగ్లీషీ భాష అనుమతి మంగ ఇంగ్లీషీ మీ ధర్మీ కీల యూట్యూబ్ బిగట దాను ఉన్న ఆగే అదహాస్ మంగ ధర్మీ గను యాదే మునో అత్త ధర్మీ గన మునో అది దెనగానే మన లొక్కు ఏవో దాన్ని పాన్సిల్ గన దాన్ను అరవమేమో కీల కివు తోంగోయ వగీతమై లంకావి బౌద్ధానికి ఆధ్యాత్మిక సెలసు. ఎతోటి ఈ ఆధ్యాత్మిక సెలసు మాత్రం అపి హరియట అనాథ వినవా అపే జీవితేతుల మహా విశాల అర్బుదేకట అపి పత్తెను. ఎతోటి అపి పత్తెను విశాల అర్బుదే ఎతులే అపి సహిన అమారూక వెంటను అపే జీవితేతుల. ఎతోటి అపే జీవితే ఎతులే అపి భాగ్యతునాసికి శ్రావకయాన్ విధిహట రిజు ఆధ్యాత్మిక సెలసుమ్ వల్ల అపి అండు. ఏ రిజు ఆధ్యాత్మిక సెలసుమ్ అప్పటి అహిమి ఉనోత్ అప్పుడు పిన్నల్ని మొగుత్మ కరగాను బే ఇతి అపి ఆధ్యాత్మితుల సెలసుమ్ కరాండు. ఏమ బుధురజన్నసి అప్పటి ఏమ అనగారిక జీవితే అక్కో అగారిక జీవితే అక్కలే కాక వదాలినే భాగతునసి వదాల పిన్నత్ మహానిని ఏ ఏ తన కెలెస్వల్ అరమునువల కెలెస్సింది ఎచ్చరా. ఏ ఏ తన అరమునువల కెలెసింది అయితే ఏకటి అపి ధర్మీ పావిచికరణ వచనే అమ్మకద్దు ధర్మీ పావిచికరణ వచనే ఏక హరిమ లస్సన వచన సతిపట్టాని తిని కాయే కాయాను పసి విహరతి ఏ ఏ తన కయ అణువ బలనిక తమై కాయాను పస్సనవ కియాని కయ అణువ బలనో వాడి వెన్నే పరియంకి ఎస్ దిగ పియాగన్నిమనే నిదాగనిద్ది ఏ అణువ పొడ్డాక్ విమర్శనో ఇచ్చరాయి ఇకని కాయే కాయాను పసి విహరతి චිත්තේ චිත්තානු පස්සීවි. අමුතුවෙන්ම සිත විදර්ශනාවට ගන්නේ නැහැ. අමුතුවෙන් වඩලා ගන්නේ නැහැ. ඒ ඒ සිත පවතින ඒ ඒ අණුව බලනෝ. ඒ ඒ අණුව බලනෝ. එතකොට අපිට අන්න ඒ ඒ අණුව බලාගන්න බැරිවීම තමයි අපි මුහුණ දෙන විශාලම අර්බුදය. ඒ ඒ තැන ඒ ඒ අණුව අපිට බලාගන්න බැරිවීම තමයි අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලා මූල් බලන්න ඕන හරි පහසුවෙන් අවබෝධය කරා යන්න පුළුවන් විදිය. මේ අවබෝධය කියන එක බොහොම පහසුවෙන් යන්න පුළුවන් එකක්. එතකොට අපිට වෙන්නේ අර කෙලෙසුන්ගෙන් අපේ సంతානය උත්තටම අවුල් වෙලා යනවා. කියන අපේ ඇතුළ උත්තටම දූෂණය වෙලා යනවා කෙලෙස් වලින්. ඒක වෙන්නේ ඇත්තටම අපි මේ අරමුණු ලුහුබඳින එකත් එක්ක වෙන්නේ. අරමුණු අපේ සිත ලුහු බඳිනවා. ඒ අරමුණු ලුහු බඳින එකට තමයි භවය කියලා කියන්නේ. අපේ සිතේ එනවා ආසාවක්, අපේ සිතේ කැමැත්තක් එනවා. ඒ කැමැත්ත ඇතුලේ අරමුණු ලුහු බඳිනවා. ඒතර ආහාර ලුහු බඳින එකනේ අපි කරන්නේ. කෑම බීම ලුහු බඳිනවා. අපේ රුචි ආනු. ඒතර මේ අපි රූප ලුහු බඳිනවා. ශබ්ද ලුහු බඳිනෝ. එතකොට මේ ලුහු බඳින එක තමයි භවය කියලා කියන්නේ. ඒ ලුහු බැඳීමෙන් තමයි අපේ අර මුල් ස්වභාවය අහිමි වෙලා යන්නේ. ඒ ලුහු බැඳීමත් එක්ක අපිට වෙන දෙයක් තමයි අර මූලික ස්වභාවයක් තිබ්බනේ. ඒ මූලික ස්වභාවය අපිට අහිමි වෙලා යනවා. තර මුලින් තිබ්බ ස්වභාවය අහිමි වෙන්නේ ලුහු බැඳීමත් එක්ක. ඒකනේ භවයෙන් මේ මනස අහුරාගෙන භවයේ තියෙනවා කියන්නේ. මේ මැස්සු ටිකක් මේ වදේ වහගෙන ඉන්නවා වගේ. මේ වදේ වසාගෙනනේ මේ මැස්සු ඉන්නේ. එතකොට මේ වදේ වසාගෙන මේ මැස්සු ඉන්නකොට මේ වදෙන් ප්‍රයෝජනයක් තියෙන මිනිහ ගිය ගමන් අත දාන්නේ නැණි මේ වදේ. එතකොට යා මරු වැටෙනවා. එතකොට යා මොකද කරන්නේ? එයා ඉස්සල දැන් ඉස්සල කරන්න ඕන තමන්ගේ ආරක්ෂාව හදා ගන්න ඕන. මේ වදේකට එකපාරට මිනිස්සු අත දාන්නේ නැහැ. මේ පැණි තමයි ප්‍රනීත දේ. අපේ මනස හරි ප්‍රභාස්වර දෙයක්. හරියට මේ වදේ වගේ. එතකොට මේ වදේ වසාගෙන තියෙන්නේ මේ වදේ වසාගෙන මේ මැස්සො ඉන්නා වගේ අපේ මනස අහුරාගෙන භවය. භවයේ විසින් මනස අහුරාගෙන සිටිනවා සත්‍ය අවබෝධයට එකතු වෙන්න නොදී. පරම සත්‍යයට එකතු වෙන්න දෙන්නේ නැතුව. එතකොට අපි මොකද කරන්න ඕන? ඒ මනස අහුරගෙන භවයේ තියෙනවා සත්‍ය අවබෝධයට එන්නේ නැතුව. එතකොට මොකද කරන්න? භවයෙන් සිත අයින් කර ගන්න ඕන. ඉස්සල්ලා මේ වැදෙන් මේ මැස්සු ටික වෙන් කරන්න ඕන. නැත්නම් එකපාර යාට මේ එතකොට මේ මැස්සු ටික මේ වැදෙන් වෙන් කරන්න නම් එයාට උවමනා කරනවා උපාය මාර්ගයක්. එතකොට මිනිසු කරන්නේ මී මැස්සන්ට දුම් ගහන එක. ඒ කාලේ මිනිසු කලේ මී මැස්සන්ට දුම් ගහපු එක. එතකොට මී මැස්සන්ට දුම් ගහලා මී මැස්සු ටික පළවා හරිනවා. ඊට පස්සේ තමයි ලිසිසේ මී වදෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ මනස අහුරාගෙන තියෙන භවය විසින්. එතකොට භවය කියන එකේ තියෙන ඊටාම සාධනීය අර්ථය මොකද්ද? අපි භවය ගැන ගොඩාක් දේශනා කරලා තියෙනවා. භවයේ කියන එකට දෙන්න පුළුවන් සාධනීයම අර්ථය තමයි පින්නොත්නි. ඒක දෙන්න පුළුවන් ලස්සනම අර්ථය තමයි අරමුණු ලුහු බඳින එක. අපි අත්දැකපු අරමුණු තියෙනවනේ. දැක්කහපු දැනුණු හිතුණු දේවල් ටිකක් තියෙනවනේ. ඒ දැක්කහපු දැනුණු හිතුණු දේවල් ටික ඔස්සේ අපි කරන්නේ අරමුණු පස්සේ ලුහු බඳිනවා අපේ සිත. ඒක තමයි අපිට වෙන්නේ. ඒ අරමුණු ලුහු බඳින මට්ටමට අපි මොකද්ද කියන්නේ? භවය කියලා කියන්නේ. ඔන්න මේ භවය කියන එක විසින් මනස ප්‍රභාස්වරයි, මුල් ස්වභාවයේ බොහොම උපශාන්තයි. ඒක මනස අහුරාගෙන ඉන්නවා. මනස අහුරාගෙන ඉන්නවා. මොකටද අහුරාගෙන ඉන්නේ? සත්‍ය අවබෝධයට එකතු වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි කරන්නේ භවයෙන් මනස මුදව ගන්න එකයි කරන්නේ. ඊට පස්සේ තමයි යාට සත්‍ය අවබෝධයට ෘචි වෙන්නේ ඇතුළාන්තේ. මනසතු ඒ කාරියට මේ වගේ අර ලුහු බඳින එක විසින් ඒ ලුහු බඳින තැන මේ මේ පවත් පැවැත්ම ඇතුලේ අපිට ලුහු බඳින්න නැතු ඉන්න බෑනේ. ඔයාලා මේ ගිහි ජීවිතේ ගෙවන අයනේ. මේ අරමුණු පස්සේ අපේ සිත නැවත නැවත අරමුණු වලට සිත යන්නේක අපිට නවත්තන්න බෑයි. සිතත් හැදිලා අරමුණු ලොහ බඳින ඇසත් හැදිලා. ඔක්කොම හැදිලා ඉතින් මොකද කරන්නේ? සිතත් මේ වෙනකොට සකස් වෙලා සිත විතරක් නෙමේ සකස් වෙලා තියෙන්නේ සිතින් ලෝකේ ස්පර්ශ කරන ඇහත් සකස් වෙලා. ඇස් තියෙන නිසා කන් තියෙන නිසා රූප ඇහෙනවා ශබ්ද ඇහෙනවා රූප පේනවා ශබ්ද ඇහෙනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි කරන්නේ කෙලස් ටික විතරක් අයින් කරලා දාන එක. මේ ලුහු බැඳීම ඇතුලේ තමයි කෙලස් වලට අවකාශය ලැබෙන්නේ. ලුහු බැඳීම ඇතුලේ. මෙහෙම ලුහු බඳින්නේ ලුහු බඳින්න කියලා සිත තුල සිතුවිලි තියෙනවා. ලස්සන රූප බලන්න කියලා සිත කියන්නේ නැත්තම් මිනිස්සු හැරිලා බලයිද? නෑ මම ඔය නිකන් හැරිලා බැලුවේ කියලා කාටවත් කියන්න බෑ. කවුරුත් නිකන් හැරිලා බලන්නේ නෑ. ඒ බැල්මට සිතක් තිබිලා තියෙනවා. මම ඔය නිකන් කන් දීගෙන හිටියේ වැඩි ගණන් මම ඔය නිකන් අහගෙන හිටියේ නිකන් අහන්නේ නෑ කවුරු. ඒ පෙළඹවීම සිතින් එන එක. එතකොට දැන් ඒම ලුහු බඳින වෙලා එතකොට දැන් සිතත් සකස් වෙලා තියෙනවා සබ්දාහන කනත් හැදිලා තියෙනවා. ඒ શબ્දයෙන් හිත මුදව ගන්න බෑ. શબ્දයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට શબ્දයෙන් හිත මුදව ගන්න බැරි නම් අපි මොකද කරන්නේ? දැන් શબ્දයේ උපදින මට්ටම ඇතුලේ සිතක් තියෙනවා නම් කනක් තියෙනවා නම් මොනවා කරන්නද? එක දෙයයි අපි කරන්නේ. මොකද්ද? ඒ ඇහෙන මට්ටම තුල කෙලස් ටික විතරක් අයින් කරලා දාන්න. හැබැයි ඇහෙන මට්ටමේමයි කෙලස් වලින් සිත මුදව ගන්න ඕනේ. ඒක ලබන මාසේ කරන්න අර අවුරුදු මම 55ක් ගිහින් කරන්න ඉන්නේ කියලා කියන්නේ ඒ මට්ටම අසාර්ථක මට්ටම. දැන් හොඳට බලන්නකෝ දැන් කුරුල්ලේ දැන් ඔය සමහර ලිහිණියෝ ඉන්නවා ඒගොල්ලෝ මාළු තමයි හරියට ගන්න. ඒගොල්ලෝ මාළු තමයි ආහාරයට ගන්න. එතකොට එහෙම ලිහිණියෙක් එකපාරම වේගෙන් එනවා පහළට. හරියටම ඉලක්කෙට එනවා. එයාට තියුණු ඇස් තියෙන්නේ. මාළුවගේ හැසිරීමියා ගවේෂණය කරලා වේගින් එනවා. ටික ලොකු ලිහිණියෝ. ඇවිල්ලා වතුර ඇතුළටත් යනවා එන යන වේගයෙන්ම. ගින් අර තියුණු හොටින් අර මාළුවත් අල්ලගෙන. එතන මාළුවගේ ගෝචර භූමියටම ඇවිල්ලා. එතන මාළුවගේ ගෝචර භූමිය කියන්නේ ඒක මාළුවට අයිති එකක් මිසක් කුරුල්ලට අයිති එකක්ද? නෑ කුරුල්ලට අයිති භූමිය අවකාශයනේ. කුරුල්ලට අයිති භූමිය අවකාශය. මාළුවට අයිති භූමිය තමයි ජලාශය. එතකොට මේ පක්ෂියා ජවන වේගයකින් එයාට අයිති නැති භූමියකට ඇවිල්ලා එයාට අයිති නැති භූමියට ඇවිල්ලා එතකොට ඒ අයිති නැති භූමිය අයිතිවාසිකම් කියන කෙනාට ඒ කියන්නේ ජලයේ උරුමකරුවා විදියට ඉන්න මාළුවාව අල්ලගෙන එයා ගොඩ බිමට සම්පූර්ණයෙන් උඩට එනවා. තු කොච්චර දක්ෂයිද මාළුවේ මේ පක්ෂියෙක්. පුරුදු වෙලා ඒක. දැන් අපේ ඇස් කොච්චර තියුණු වුණත් අපිට මාළුවේ කල්ලන එක කොච්චර අමාරුද? පොඩි ටැංකියක නම් මාළුවේ කල්ල ගන්න පුළුවන්. නමුත් එහෙම උඩට එනකොට එයා හොඳට මවුල් වෙලා ඉන්නේ උඩට. කුරුල්ලෙක් උඩට එනකොට හොඳටම අවුල් වෙලා ඉන්නේ. ඇයි? එයා ගියේ එයාට අයිති නැති භූමියට. අයිති නැති භූමියට ඒ කියන්නේ තමන්ගේ අස්වාභාවික තැනක අපි ඇහැ පවත්වනකොට ඒක හරි විඩාවක් කිනෝ. ස්වභාවික මට්ටමේ විඩාව නැහැ. දැන් පක්ෂියේ කුඩ ඉගිලෙනකොට එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. රිසිසේ යාට ඉගිල යන. එතකොට එයා ආවේ යාට අයිති නැති භූමියටනේ. ඒ අයිති නැති මට්ටමට ඒ කියන්නේ අස්වාභාවික තැනක. ඒක ස්වභාවිකත්වයෙන් මිදිලා අස්වාභාවික තැනක අපි ඇසකනාසේ දිවකයි මනස පවත්වන්න ගියොත් මම කියන්නේ හොඳට තේරුම් ගන්න. නඩත්තු කරන්න ගියොත් ඒ නඩත්තු කරන්න යෑම කියන්නේ භවය. ඒක තමයි භවය කියන්නේ. එතකොට එයා ඒක යාට ගොදුරක් තියෙනවා. යැපෙන්න පුළුවන් විදිහට දැන් අපිටත් අපේ සොබ මේ මට්ටමේ ඉන්නේ නැතුව අපි ඇහෙන් රූප විලුහු බැඳන් පොඩි ආස්වාදයක් තියෙනවා. තියෙන ප්‍රශ්නේ මේ ආදීනව සහිතයිනේ. ඒතර ආස්වාදයට බුද්ධ ශාසනය විරුද්ධ නැහැ. ආස්වාදේ හැටියට අවබෝධ කරගෙන ඉන්න කියලා විතරනේ කියන්නේ. මහණෙනි ආස්වාදෙන් ආස්වාදේ කියන්නේ වැඩක් නැති එකක් ඔකෙන් අයින් වෙන්න එහෙම කියන්නේ නැහැ. මහණෙනි ආස්වාදයේ තුල ආදීනව දකින්න අන්න එහෙමනි කියන්නේ. එතකොට දැන් අපි ආස්වාදයේ ඇසින් රූප ලුහු බැඳාම ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයේ ඇතුලේ හරි විඩාවක් තියෙනවා. දැන් එතකොට මේ ආස්වාදයේ හොයාගෙන යන එක ස්වභාවික රිද්මය නෙමෙයි. ඒ කියන්නේ කුරුල්ලගේ භූමිය නෙමෙයි. කුරුල්ලගේ භූමිය අවකාශය. එතකොට වඳුන ඇතුළට ගියා කියන්නේ යා ලොකු අමානුෂික වැටලා අභියෝගයක් ඒක. නමුත් ඒ ආස්වාදයේ වෙනුවෙන් යා ඒ අභියෝගේ බාර ගන්නවා. ඊට පස්සේ හොඳට බලන්නකෝ ඊට පස්සේ මාළුවාත් අරගෙන යා උඩට එනකොට හොඳට මනාතයි දැන් එයා. ඇයි? අර අවකාශයේ තිබුණු සැහැල්ලුව දැන් යාට තියෙනවද? නෑ. ඇයි නැත්ති? පිල් බර වෙලා වතුරේ. වතුරෙන් පිල් බර වෙලා. දැන් එයා වතුර පැත්තටම වැටෙන්නයි යන්නේ. ඒකනේ දුක හොයන මිනිස්සු දුක පැත්තටම යන්නේ. රූප ආස්වාදයෙන් ගිජු වෙලා ඒක දුකක් කියලා දැනුණත් ඒක දුකක් කියලා තේරුණත් ඔය පින්නතුලා බලන්නකෝ ඒ පැත්තටමයි අපේ හිත යන්නේ. ඒකනේ බුද්ධ ශාසනයේ අරිය පරිේශන සූත්‍රය කියලා සූත්‍රයක බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ ලෝක සත්වයා දුකෙන්ම විඳවා මාණෙනි මේ බලන්න දුක පැත්තටම යන විදිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකනේ. මේ කෙලෙසහගත ලෝකයා දුකෙන්ම මිරිකි දුක පස්සෙම දුවනවා. දැන් බලන්න අර මේක හොඳට ඔළුවට ගන්න පින්නවත්. මේක තමයි ලෝකේ ධර්මයේ. ඊට පස්සේ අර කුරුල්ල උඩට එනකොට ආපු වේගය තියෙනවද? ආපු වේගය නෑ. ඇයි? එකක් අරමුණින් බර වෙලා. අරමුණින් මනස බර වෙලා අපේ ජීවිතය ඇතුලේ. ඒ කියන්නේ යා ගත්ත අරමුණ බරයි යාට. ඊළඟ එක තමයි එයා ආවේ එයාට අයිති භූමියට නෙමෙයි. එයා ආවේ එයාට අයිති නැති භූමියකට. එතකොට එයාට අයිති, ඒ කියන්නේ මේ ස්වභාවිකත්වය සහ අස්වභාවිකත්වය. මේකට කියන්නේ ආවේනික తත්වේ සහ ආකෘතිය කියලා. සාමාන්‍යයෙන් ආවේනික తත්වේ කියලා එකක් තියෙනවා. ආකෘතික ගතවීම කියලා තව එකක් තියෙනවා. ඒ සියලු ආකෘතින්ගෙන් සිත මිදුණාම නිවනටපත් වෙන්නේ. ඒකට තමයි නිවන කියන්නේ. දැන් පහළට ඇවිල්ලා කුරුල්ලෙක් මාළුවත් අල්ලගෙන උඩට එනකොට එයාගේ පිල් බර වෙලා එයා ආයේ ජලාශයේ පැත්තටම යනවා ඇදි. එතකොට ඒ ඇදි යනකොට ඒ පක්ෂියා මොකද එකපාර කරන්නේ? ඒ පක්ෂියා කරන්නේ ඉක්මනට පිල් ටික ගහන එක තැන. හොඳට බලන්න. ආපු වේගයෙන් නේ අර බල. ඉතා තියුණු ඇහක් තියෙන පක්ෂියෙක් ඉහළ අහසේ කැරකි ඉඳලා එකපාරටම මාළු විතා විදුලි වේගෙන් එනවා. ඇවිල්ලා වැඩි සාර්ථකයි මාළුවත් අල්ලගෙන උඩට එන්නේ. අසාර්ථක වෙලත් නැහැ. එතකොට උඩට එනකොට හොඳට බලන්න පින්නවත්, මේ උඩට එනකොට එයා ආපු වේගයෙන් 10න් පංගුවක්වත් දැන් යාට නැහැ. ඒ ආපු වේගය යාට ඊට ඒ ගෝචර භූමි ඒ ගොදුර අල්ලගන්න කලින් හිටපු මට්ටමට වඩා 10න් පංගුවක්වත් එයාට සැහැල්ලුවක් නැහැ. එතකොට යා ඒ සැහැල්ලුව ගන්න යා මොකද කරන්නේ? එතනම ඒ පිල් ටික ගහලා දානවා. ඒ පිල් ටික ගහලා එයාගේ පිල් වල තිබුණු වතුර බර ජලාශයටම මුදා හරිනවා. ඒ මුදා හැරියට පස්සේ එයාට අරමුණේ බර විතරයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ එයාට තියෙන්නේ අරමුණේ බර විතරයි. ඒ නිසා ඔයාලට අරමුණු වල බර තිබුණටත් කමක් නැහැ. දරුවගේ වැඩ, බිරිඳ, ඒක කමන්නේ නැහැ ඉතින්. ස්වාමියාගේ වැඩ, රැකියාවේ වැඩ, ඔෆිස් එකේ කරන ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා තිබ්බට කමන්නේ නැහැ. හැබැයි යන්නේ එතකොට දැන් අර පක්ෂියා කරපු ඉතා විශිෂ්ට දෙයක් තියෙනවා. මොකද්ද? එයා කරපු ලොකුම දේ තමයි එයා එතන මෙතන පිල් ටික ගහලා එයාට අයිති නැති භූමියේදී ඒ අයිති නැති භූමියටම අතහැරලා දැම්මා. ඒ නිසා අපිට ඇස් ඇදිලා තියෙන නිසා රූප නොබල ඉන්න බෑ. හරියට අර කුරුල්ලා ගොදුර ගත්තා වගේ. හැබැයි මේ ගෝචර භූමියේ තියෙන කෙලෙස් අපි නොගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ඒතර පක්ෂියා කරන්නේ ගොදුර අත්තරින්නේ නෑ. බලන්න මේ ස්වභාවික රිද්මේ කොච්චර ලස්සනද කියලා. පක්ෂියෙක් කවදාවත් කරන්නේ නැහැ ගොදුර අත්තරින එක කරන්නේ නැහැ. පක්ෂියා කරන්නේ පිල්බර ගසා දමනික විතර. ගොදුර කටේ තියාගෙන පිල්බර ගස. ඒ නිසා ඔයාලා දරුවවත් අරින්න එපා. කෙලස් ටික කඩන්න. රැකියාවත් අරින්න එපා. කෙලස් ටික කඩන්න. ගෙවල් දොරවල් හදනේවත් අරින්න එපා. කෙනෙකුට හොඳට ගෙයක් හදා ගන්න ලැබෙන්නේ පිනකටනේ පින්වත්නි. කොච්චර ශ්‍රේෂ්ඨයිද? එයාට ගේ හදා ගන්නම් වෙන්නේ පිනකටනේ. හොඳට ගේ හදා ගන්න. කෙලස් ටික ගසලා දාන්න. එතකොට පිල්බර ටික එතනම ගසලා දැම්මේ නැති වුණොත් මේ පක්ෂියා වෙනසිනවනේ. වෙනසිනවනේ. එතකොට එයා ඒ කමන්නේ දැන් ඉතින් ගොදුර ගත්තනි ගොඩට ගිහින් මම පිල් ටික ගහලා දානවා කිව්වොත් මොන හිතුවොත් මොනවා වෙයිද? එයා වෙනසිනවා. අන්නේ වෙනසින එක ඇතුලේ අපි ඉන්නේ දැන්. අපිත් හිතන්නේ නෑ කමන්නේ දැන් ඉතින් ගොදුර ගත්තනි ගොදුර අරගෙන ඉතින් ඕක කාලා හැම හැමීට පස්සේ පිල් ටික ගහනවා කියලා හිතාන ඉන්නවා. එතකොට යා මොකද වෙන්නේ? ඒ අස්වාභාවිකත්වයේ ඇතුලේමයි වෙනසෙන්නේ. එයා ඒ භූමියටමයි වැටෙන්නේ. ආයෙත් කාම ලෝකෙම හැසසකස් වෙලා ආයෙත් කෙලෙස් හැදිලා මහා අනාථ වෙන මට්ටමටම එයා වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට වදාලා බලන කොච්චර ලස්සනයිද කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ පින්වත් මහණෙනි මේ මනස අහුරාගෙන භවයේ හිටලා තියෙනවා. මනස අහුරගෙන හරියට මීමැස්සෝ ටිකක් මීවදේ වහාගෙන ඉන්නවා. මීවදෙන් ප්‍රයෝජන ඇති මිනිහි පළවෙනියෙන් කරන්න ඕන මීමැස්සෝ ටික පළව හරින්න විකල්පයක් පාවිච්චි කරන්න ඕන. ඒක කොච්චර ලස්සන දෙයක්ද? දැන් එතකොට අර පිල් ටික ගහලා දාන වගේ ඔය පින්න තුන්ලා ගත්ත අරමුණේ කෙලස් ටික විතරක් කඩන්න. දැන් මාළුවා මේ කුරුල්ල මාළුවා අතාරින් නැතුවයි පිල් බර ගහන්නේ. එතකොට තණ්හාව වැඩි වෙන්න අරමුණු බරපතලයි. එතකොට සමහර පිල් ටික ගහ ගන්නත් බෑ. එච්චර අර ගත්ත අර එයාට දරන්න බැරි මාළුවෙක් නම් අල්ලගෙන ඉන්නේ කුරුල්ලා. එතකොට සමහරට එයා වැඩි වෙලා ඉගිලින්නේ නැහැ. ඉක්මනින් එක යා බිම තියන්න ඕන. නැත්තං එයා පිල් බර ගැහුවත් එයාගේ අර කටේ තියෙන හොටේ තියෙන ගොදුර නිසා යා වෙනසෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ස්වභාවික කතාව. ඒතර ස්වභාවික ඒතර අපේ ගෝචර භූමිය කියන එක අපිට මේ වෙනකොට ලැබිච්ච தත්ත්වය. ඒ කියන්නේ manuss ලෝකේ මේ මට්ටමට පුණ්‍ය විපාක අකුසල විපාක ඇතුලේ අසකන නාසයේ දිවකයි මනස සහිත මේ කතාව අපට මුණ ගැහිලා තියෙන්නේ පින්වත්නි. දැන් මේ කතාව අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඒතකොට මේ කතාව මුණ ගැහිලා තියෙන නිසා අපේ මනස අහුරාගෙන භවයේ පිහිටා තිබෙනවා. ඒතකොට මේ අපි කරන්නේ භවයෙන් සිත මුදව ගන්න එක විතරයි. භවයෙන් සිත මුදව ගන්න ඕන එක ලබන මාසෙවත් ලබන අවුරුද්දේවත් නෙමෙයි. අරමුණු ඇසුරු කරන මට්ටම. ඒතර භවය කියලා අපි මෙතන අදහස් කරපු දෙයට දුන්න සරලම අර්ථකථනේ මොකද්ද? අරමුණු ලුහු බඳින එක. අරමුණු ලුහු බඳින එක. ඒතර අරමුණු ලුහු බඳින එකත් අපිට එහෙම නවත්තන්න බෑ. ඒ නිසානේ අපි පුනර්භවය නැති කරන එකනේ කරන්නේ. මේ වෙලාවේ මුකුත් කරන්නේ නැහැ. අනාගත පුනර්භවය හැදෙන එක නවත්තලා දාන්න. මොකද එක වෙලාවක අපිට දැනෙනවා මේකක්වත් වැඩන්නේ නැහැ කියලා. එක වෙලාවක් එනවා මේ මොකක්වත් වැඩන්නේ නැහැ කියලා හිතෙන. අන්නේ මොකක්වත් වැඩක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාලට තියෙන එකම විසඳුම තමයි බුදුරජාණන්සේගේ ධර්මීය මත ශක්තිමත් වෙන එක. මේකක්වත් වැඩන්නේ නැහැ කියලා ඔයාලට දැනෙනවා නම් තේරෙනවා නම් හිතෙනවා නම් පින්වත් නික්මන්ට භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ හිටගන්න. ඇයි ඔයාලට සත්‍ය අවබෝධයටයි ඔය අදහස එන්නේ? ඒ කියන්නේ මේ ලෝකේ ලුහු බැඳලා ලෝකේ පස්සේ දුවලා අරමුණු පස්සේ වේගෙන් ගවේෂණය කරලා ඔයාලට හිතෙනවා නම් මේකක්වත් වැඩක් නැහැ කියලා. ඒක හොඳ මට්ටමක් ඇත්තටම. එතකොට ඔයාලා ධර්මයට ආවොත් ධර්මයේ වඩා ගන්න ඔයාලගේ ඇතුළ ලැහස්ති. එහෙනම් මේ භවය කියන්නේ අරමුණු ලුහු බැඳින එක. හරියට මේ කුරුල්ලෙක් ගොදුර හොයාගෙන යනවා වගේ. එතකොට අරමුණු ලුහු බැඳින්න ගියාට පස්සේ ඒක ස්වභාවිකත්වය යාට අහිමි වෙන්නේ. ස්වභාවිකත්වය මොකද්ද? ඇස සකස් වෙලා ප්‍රශ්නයක් නැහැ. කන සකස් වෙලා ඉතින් ශබ්ද ඇහෙන මොනවා කරන්නද? ඇස සකස් වෙලා කන සකස් වෙලා ශබ්ද ඇහෙනවා. එතකොට ශබ්ද ඇහෙනවා නම් ඇස සකස් වෙලා නම් මේ සකස් වෙලා තියෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ස්වභාවිකයි. ඒ සකස් වෙච්ච ඇස අරමුණු කරගෙන ලෝකේ ලුහු බැඳලා භවය හදාගන්න එකයි ප්‍රශ්නේ. අනාගත පුනර්භවයට අදාළ ජවයක් ගන්න එකයි ප්‍රශ්නේ. ජවයක් ගන්න නැතුව බැරිද ලෝකෙ පා පුළුවන්. එතකොට මාළු ආහාරයට ගන්න කුරුල්ලෙක් මාළු ආහාරයට ගන්න එක යාගේ පෙර සංස්කාර නිසා හැදිච්ච තත්ත්වයක්. අපි කියන්නේ පිල්බර පිල් පිල්බර ටික මුදා හරින්න ජලාශයට කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ ඔය පින්න තුල ඇහෙන් ඇහැ හැදිලා තියෙන නිසා, කන හැදිලා තියෙන නිසා, දරුවෝ ලැබිලා තියෙන නිසා ඒ ටික නඩත්තු කරගෙන යන්න. හැබැයි ඒ ටික ඇතුලේ ස්වභාවිකත්වයේ වනස ගන්න එපා භව සංඛාර ඇතුලේ. දරුවෝ ලැබිලානේ ඉතින්. ගෙදර ඉඩම කුඹුර ලැබිලානේ, රැකියා කරන්න බෙලානේ. වෙලා දැන් මොකද කරන්නේ ඒකට? ආයි කරන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක තමයි, මෙන්න මේකට තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව කියන්නේ ඕකට. මනස අහුරාගෙන භවයේ තියනවා කියලා දකින්න එක තමයි ප්‍රඥාව. භවය සහ මනස වෙන් කරලා අඳුන ගන්න එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. එයා භවය වෙනම දකිනවා, භවය කියන එක වෙනම දකිනවා. එතකොට මනස වෙනම දකිනවා. මෙන්න මේ මනසයි මනස අහුරාගෙන භවයේ තියෙන බවක් දකිනවා. මනස අහුරාගෙන භවයේ තියෙනකන් සත්‍ය අවබෝධයට සිත එකතු වෙන්නේ නැහැ කියලාත් දකිනවා. මෙන්න මේ දැක්ම තියෙන්නේ. දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට සම්මා සංකල්ප කියන්නේ මොකද්ද? සම්මා සංකල්ප කියලා කියන්නේ භව සංස්කාර රැස් වෙන මට්ටමට සිතුවිලි ප්‍රවාහයට එකතු වෙන්නේ නැති එක. සම්මා සංකල්පය කියන්නේ. එතකොට සම්මා වාචා කම්මන්ත කියලා කියන්නේ මනස අහුරාගෙන භවයේ තියෙන බව දකිනකොට එයා තුල පින්වත් නිය දැක්ම ඇතුලේ පුදුමාකාර සාධනීය මේ බොහොම මානව හිතවාදීකමක් එනවා. ඇයි? එයා භවයත් දන්නවා, මනස ගැනත් දන්නවා. ඒ නිසා එයාට භවයේ පැවැත්ම පිණිස තමන්, ඒ කියන්නේ මාව පවතින්න ඕන කියලා හිතාගෙන යා බොරු කියන්නේ, කේලම් කියන්නේ. මොනවා වුණත් එයා සත්‍යවාදී. එයා දන්නවා මම මේ කතා කරන ඒවා මගේ සිතුවිලි ප්‍රවාහය, මම වැඩ කරන විදිහ සිතුවිලි ප්‍රවාහය. මේක ඇතුලේ මම්මයි අනාථ වෙන්නේ. මම මේක එක්කන සනසන්න බොරු කිව්වට, මාව රැක ගන්න බොරු කිව්වට, මගේ ජොබ් එක ගැන හිතලා බොරු කිව්වට මේකෙන් අමාරු වැටෙන්නේ මමමයි. ලෝකේ කවුරුවත් කිසිම තැනක කිසිම කෙනෙක් අමාරු වටන්න බෑ. එතකොට ලෝකේ කවුරුවත් අමාරු වැටෙන්නේ නැත්තම් මම්ම නම් අමාරු වැටෙන්නේ. එතකොට මා තුළ රැස් වෙන භව සංස්කාර නැවත නැවත මාව අනාතම කරනවා නම්, එතකොට මාව අනාත කරන මට්ටමක් නම් තියෙන්නේ. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕන කියලා ප්‍රවේසම් සහගත විය යුතු බවට යා තුළ කතා කරද්දී, වැඩ කරද්දී ප්‍රවේසම එනවා. සම්මා ආජීවය කියන්නේ හැම වෙලාවකම අර ගොදුර ගන්නවා, පිල් ගහලා දානවා. ආජීවයේ පිරිසුදුයි. එතකොට දැන් ගොදුර අරගෙන පිල් ගසා දැමීමට ආජීවය හැදෙන්න නම්, ඒක තමන්ගේ ජීවිතයේ හුරුවක් වෙන්න නම්, ජීවිතයක පුරුද්දක් වෙන්න නම් එයා මොකද කරන්න ඕන? එයා මේක හොඳට පුරුදු කරගන්න ඕන. ගොදුර ගත්ත ගමන්ම පිල් ගහලා දාන්න පුරුදු වෙන්න ඕන. මොකද මං ගෝචර භූමියේ නෙමෙයි ඉන්නේ. මගේ ගොදුරු බිම වෙන එක. ඒ කියන්නේ මගේ ගොදුරු බිම මොකද? ඇහ සකස් වෙලා, කන සකස් වෙලා, නාසය සකස් වෙලා, දිව සකස් වෙලා, කය සකස් වෙලා, ගොදුරු බිම. එතකොට ඇසහරා අරමුණු ලුහු බඳින්න ගිහින් මාතුල මත වෙන අස්වාභාවිකත්වයේ පීඩාව, දුක, ගොදුර ගන්න ගිහින් යොක වෙන්නේ. ඇහෙන් රූප ලුහු බඳින්න කොන්දට බලන්නකො පින්වත්නි, ඇහෙන් රූප බලන්න ගිහින්මනි දුක හැදිලා තියෙන්නේ. නොදැක්ක රූපයක් අපිට දුක උපද්දවල නැහනේ. නොඅහපු සද්දයක් අපිව අඬවල නැහනේ පින්වත්නි. හොඳට බලන්නකො, අපි කවදාවත් අහලා නැති ශබ්ද, අපි කවදාවත් අත්විඳලා නැති දේවල්, අපි කවදාවත් අත්දැකලා නැති දෙයක් අපිට දුකක් හදලා නැහැ. අපි සංවේදී නැති දෙයක් අපිව අඬවලා නැහැ. යමකට අපිට උනන්දුවක් තියනවද? යමක් ගැන අපි සංවේදීද? යමක් අපි හොයාගෙන යනවද? ඒ දෙයමයි අපිව අඬවලා තියෙන්නේ. ඒ දෙයමයි අපිව අඬවලා තියෙන්නේ. ලෝකේ හඹාගෙන යන්න එපා. හඹාගෙන ගිහින් අත්පත් කරගත්තේ නෑ ඇත්තටම. හඹාගෙන යන එක තේරුමක් නෑ. එතකොට ලෝකයේ මට්ටමින් දකින්න. ලෝකයේ මට්ටමින් තේරුම් ගැනීම දුක හදන්නේ. ලෝකේ හඹාගෙන යමයි දුක හදන්නේ. එතකොට දැන් අපි ලෝකේ මේ බුදුරජාණන්සේගේ ධර්මයේ ඇතුලේ පෙන්නන හරිම ලස්සන දේ තමයි මේ අරමුණු පස්සේ අපි ඉතා උද්වේගකාරීව දුවනකොට, වේගෙන් දුවනකොට, ඇසින් රූපේ පස්සේ වේගෙන් හඹාගෙන යනකොට, ඒකෙන් කියන්නේ රූප නොබලනවා කියලාද? නෑ, රූප බලනවා. රහතන් වහන්සේ රූප බල පේනවනේ රහතන් වහන්සේට. ඇයි? ඇස් තිබ්බාම සිතක් සකස් වෙලා තියෙනවනම්, රූප තියෙනවනම්, වර්ණ සටහන ඇස ඉතරා පතිත වෙනවනම් රූප පේනවා. ඒක ඇතුලේ නඩත්තු වන භවය, මමත්වය, ආත්මීය හැඟීම, ඒක තමයි ප්‍රශ්නේ. ඒතර ආත්මීය හැඟීම නැතුව, ආත්මීය හැඟීම නැතුව ඇහැ පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැහි කෙලස් නෑනේ. එතකොට දැන් අපි කරන්න ඕන දේ තමයි ගොදුර ගන්න ඕන කෙලස් ටික එතනම ගහලා දාන්න ඕන. එතනම. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, ඔය පින්නතුන්ලා අරමුණේ තමයි කෙලස් කඩන්න ඕන. මොකේද කෙලස් කඩන්න ඕන? අරමුණු වලයි කෙලස් කඩන්න ඕන. ඒකට ඔය පින්නතුන්ලා පුළුවන් මේකෙදි කරන්න දේවල් කීපයි තියෙන්නේ. එකක් තමයි ඔය පින්නතුන්ලා අරමුණු මුණ ගැහෙන මට්ටම හොඳට විභාග කරගන්න එක. එතකොට ඔයාලට ගත ගැනත් තේරෙනවා, සිත ගැනත් තේරෙනවා. මොකද මේ ගත සිත දෙක දැනෙන මට්ටමේ විතරයි අරමුණු පස්සේ දුවන්න පුළුවන්. නිින්දෙන් අපිට අරමුණු පස්සේ යන්න බෑනේ. හොඳට බලන්නකෝ, අපි නිදාගෙන ඉන්න වෙලාවට අපි කවදාවත් අරමුණු පස්සේ ලුහුබඳිනවද? නිදාගෙන ඉන්න වෙලාවට අපි කවදාවත් අරමුණු පස්සේ ලුහුබඳින්නේ නැහැ. නිදාගෙන ඉන්න වෙලාවට. එතකොට අපි යම් තැනක අරමුණු ලුහුබඳිනවා නම්, ඒ අරමුණු ලුහු බඳලා තියෙන්නේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ. මේ දෙක තේරෙන මට්ටමේදී තමයි අපි අරමුණු ලුහු බඳලා තියෙන්නේ. එතකොට ඒ අන්න ඒ නිසා තමයි මේ ගත සහ සිත දෙක වෙන වෙනම බලන්න ඕන. ගතේ ස්වභාවය වෙනම බලන්න ඕන, සිතේ ස්වභාවය වෙනම බලන්න ඕන. ඒ ස්වභාවය තුල සකස් වී ඇති බව දකින්න ඕන. ඒකනේ ඔය සලායතන අනිත්‍ය භාවනාව කියලින් භාවනා තියෙන්නේ. සලායතන අනිත්‍ය භාවනාව කිව්වම මිනිස්සු හිතනවා අනේ අනිත්‍ය ගැනනේ කියලා. ඒක වැඩි වටිනාකමක් දෙන්නේ නැහැ. පින්වත්නි, ඒකේ තියෙන්නේ සම්පූර්ණයෙන් මුලින්ම ගත සහ සිත දෙක තේරුම් කරනවා. ඊට පස්සේ සිතේ ප්‍රවාහය ගැන කියනවා. ඒ ප්‍රවාහය ඇතුලේ කෙලෙස් හැදෙන විදිය ගැන කියනවා. ඒ කෙලෙස් හැදෙන්නේ නැති වෙන්න නම් අනිත්‍ය අනාත්ම වශයෙන් යථාවත් වෙන විදිය ගැන කියනවා. ඔච්චරයි. ඔච්චරයි අපි දැනගන්න ඕනේ. මොකද්ද? ගතේ ස්වභාවය වෙනම දැනගන්න ඕනේ. ගතේ தত্ত্বය අපි වෙනම දැනගන්න ඕන. ඊට පස්සේ ඒ ගත සිත දෙක දැනෙන මට්ටම ගැන වෙනම දැනගන්න ඕන. දෙකයි. ඉස්සලම ගත ගැන තමයි දැනගන්නේ. ඒක අපි දැනගන්න ලේසි. ඒ කියන්නේ ඒක අපිට ඉන්ද්‍රිය මට්ටමේ ලියා ගන්න පුළුවන්. මේ ඇහැ ගැන භාවනා ඕනේ. සාමාන්‍යයෙන් ඇහැ ගැන අපිට තේරෙනවා. කන ගැන අපිට තේරෙනවා. ඒ කියන්නේ භෞතික කන ගැන මේ කියන්නේ. භෞතික කන ගැන අපට තේරෙනවා. ඒ භෞතිකත්වයේ තුල බුදුරජාණන් වහන්සේ වදාළ විදිය තමයි අපි පළවෙනියෙන් තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතය ඇතුලේ අපිට අපේ ජීවිතය තුල මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම ඇත්තටම මුළු මහත් අවබෝධයම. මනස අහුරාගෙන භවයේ තියෙනවනම් භවයෙන් සිත මනස මුදව ගන්නවනම් ඒ භවයෙන් මනස මුදවාගෙන මනස පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ පාවිච්චි කරන මනසට නම් නිවන ඔරොත්තු දෙන්නේ. මේක අපි කරන්න ඕන එකක් ඇත්තටම. මේක අපි කරන්න ඕන. එතකොට මේකෙදි අපි කරන්නේ ඇත්තටම මේ දැන් අර ඔය පින්නතුන්ට මම කිව්වා මේ මනස අහුරාගෙන භවයේ තියෙන බව දකින්න එක තමයි සම්මා දිට්ඨිය කියලා. එතකොට මනස අහුරාගෙන භවයේ තියෙනවා, භවයෙන් මනස මුදව ගත්තාම ලෝකෝත්තර වෙන්න පුළුවන් කියලා දන්න එක සම්මා දිට්ඨිය. එතකොට මනස වෙනම භවයේ වෙනම තේරුම් ගන්න එක තමයි සම්මා දිට්ඨිය. එතකොට අරමුණු ලුහ එතකොට මොකද වෙන්නේ? අරමුණු ලුහුබඳින එක ඇතුලේ එයා තුල අර භව සංකාර රැස් වෙන එක අඩු වෙනවා. සම්මා සංකල්ප ගොඩ නැගෙනවා. ඊට පස්සේ එයාට නිකම්ම සම්මා වාචා කම්මන්ත වෙනවා. ඇයි? අරමුණු ලුහුබඳින්නේ නැහැ නේ. ලුහුබඳිනකොට නඩත්තු වෙනකම ඇතුලේ තමයි අපිට බොරු කියන්න වෙන්නේ, කේලම් කියන්න වෙන්නේ. නිකම්ම වාචා කම්මන්ත වෙනවා. හැබැයි ආ අරමුණු වලට එකතු නොවී ඉන්නේ. එකතු නොවී ඉන්න එකතු වෙන මට්ටම තියෙනවා. හැබැයි භව සංකාර ඔස්සේ අර අරමුණු විශේෂ වශයෙන් ලුහු බඳින එක විතරයි නවතින්නේ. සම්මා ආජීවයක් තියෙනවා. සම්මා වායාමය කියන්නේ මොකද්ද? කුසලා කුසලතාවය. මොකද්ද කුසලය? මනස අහුරාගෙන භවයේ තියෙන බව දැක්කම කුසලයක්. නූපන් කුසලේ මොකද්ද? සම්පූර්ණයෙන් භවයේ නිරුද්ධ කරලා නැහැ මම. අන්න කුසල ඒක ඇතුළෙමයි කුසලා කුසලේ පේන්නේ. නැතුව කුසල්ලා කුසල් කියලා වෙනම හොයන්න දෙයක් නැහැ ඇත්තට. වෙනම හොයන එක තේරුමකුත් නැහැ. එතකොට මේක ඉතාම හොඳින් මේ පින්වත්නි මේක තේරුම් ගන්න. ඒතර කුසලේ මොකද්ද? මේ බණ වලින් කුසලෙ උපදින්නේ. මනස අහුරාගෙන භවය ඇති බවත්, එතකොට මේ මනස භවයෙන් සිත මුදවාගත්ත තැනක කෙලෙස් ටික කඩලා දාන්න ඕන බවත්, මනසේ ස්වභාවයත් භවයේ ස්වභාවයත්, භවය කියන්නේ අරමුණු ලුහුබඳින එක බවත්, අදිෂ්ඨානශීලීව අරමුණු ලුහුබඳින එක බවත් මේ විදිහට දැනගත් එක සම්මා දිට්ඨිය. හරියට මී මැස්සු රංචුවක් මී වදේ වහගෙන ඉන්නවා වගේ මනස අහුරාගෙන භවයේ තියෙන මේකට දුම් ගහලා මී මැස්සු ටික එලවන්න ඕන. පාරිශුද්ධ මානසිකත්වයක් පරිස්සම් කරගන්න. ඒකට එකපාරම අත දැම්මුත් එහෙම අමාරු වැටෙනවා. ඒක අමාරු එකපාර අත දැම්මුත් අමාරු වැටෙනවා. ඒකයි මිනිසුන්ට සිය දිවි නසා ගන්න දෙමි තෙන්නේ. ජීවිතේ එපා වෙලා. ඇයි මේ යථාර්ථය දන්නේ නැතුව ජීවිතේ මේ යථාර්ථය දන්නේ නැතුව අනාත්මය තේරුම් ගන්නේ නැතුව ජීවිතේ එපා වුණොත් එයාට හිතෙන්නේ ජීවිතේ නැති කරගන්න. ඒක හරියට මනස අහුරාගෙන භවයේ තියෙන බව දකින්නේ නැතුව අත දැම්මා වගේ. මේ මැස්ස එයාට පහර දෙනවමයි. එතකොට දැන් මේ විදියට යම් ශ්‍රාවකයෙක් තුල කුසලය මොකද්ද? මනස අහුරාගෙන භවයේ ඇති බව දකින්න එකමයි කුසලය. අරමුණු ඉතා වේගින් ලුහුබඳිනකමක් මා තුල තියෙන බව දකින්න එකමයි කුසලේ. එතකොට නූපන් කුසලේ මොකද්ද? භවයෙන් නිරුද්ධ කරලා නැහැ. මං එහෙම දැක්කට ඒ වැඩේ මා තුල තවත් වෙනවා. මම දන්නවා ඒක වෙන බව. හැබැයි මම දැනගත්තට මා තුල ඒ වැඩේ දැනුත් වෙනවා. ඒක මේක නිරුද්ධ කරලා නැහැ. භව නිරෝධයට පත් වෙලා නැහැ. එතකොට නිරෝධයට පත් වෙලා නැහැ කියන්නේ ආය මේ වැඩේ වෙනවා නම්, නැවත නැවත මේ වැඩේ වෙනවා නම් අපි මේ ප්‍රශ්නේ විසඳගෙන නැහැ නේ. ඒ හැබැයි මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව විතරක් දන්නවා. ඒ දන්නේක කුසලය, විසඳගෙන නැති එක නූපන් කුසලය. ඒක උපද්දවන්න ඕන එක. අකුසලය මොකද්ද? මොකද්ද මේකේ අකුසලය? ඕකට තමයි සම්මා වායාමය කියන්නේ. අකුසලය කියලා කියන්නේ මනස අහුරාගෙන භවය පවතිනකොට ඒ භවය කියන්නේ අරමුණු ලුහුබඳින එකනේ ආත්මීය දෘෂ්ටියකින්. ඒ මනස ආත්මීය දෘෂ්ටියකින් අරමුණු පස්සේ ලුහුබඳින එක මාට දැනුත් වෙනවා. ඒක උපන්න කුසලය. නූපන්න කුසලේ ඉස්සරහටත් ඕක වෙලා අනාගත පුනර්භවයත් හැදෙන්න නියමයි. ආයත් මේ කාම ලෝකෙට, තිරිසන් ලෝකෙට, නිරයට, ප්‍රේත ලෝකෙට වැටෙන්නත් නියමිතයි මම. මං එහෙම වැටෙන්න නියමිතයි. නූපන් අකුසලේකුත් මාතුල තියෙනවා. ඒක උපදී ඉස්සරහට. මෙහෙදි මේක අවබෝධ කරගන්න බැරි වුණොත් උපදීවි. එතකොට මේ මනස අවුරාගෙන භවයේ පවතින නිසා මේ අරමුණු වල කෙලෙස් කඩන්න තමයි සම්මා සතිය පාවිච්චි. ඒක දැන් කරන්න ඕන. එතකොට කුරුල්ලෙක් උඩට ඇවිල්ලා එයා ඉගිලිලා ගින් පස්සේ වතුර ගහලා දානවා කියලා එකක් නැහැ. එයා උඩට ආපු ගමන් එතන මත් අටු ගහන්නේ. උඩට ආපු ගමන්ම යා කරන්නේ එතන මෙතන මත් අටු ගහනවා. අත් අටු ගහලා එයා වතුර ටික වතුර පැත්තටම මුදාරිනවා. එතනමයි ඒක කරන්නේ. එතකොට එතනම නම් මේ වැඩේ කරන්න තියෙන්නේ. හොඳට ගන්න මේ කොළුවට. එතනම නම් මේ වැඩේ කරන මට්ටම තමයි සම්මා සතිය කියන්නේ. එතකොට පින්වත්නි, එයා තුල භව සංස්කාර රැස්වීම දක්වාම එයා අර ලුහුබඳින අරමුණු ලුහුබැඳීම ඇතුලේ ඒවා මත ආත්ම දෘෂ්ටියකින්, මමායනයකින් ඒවා විතර්ක විචාර කරලා ඒ ක්‍රියාවලිය උඩුදුවන්නේ සම්මා සතිය තියෙන. එතකොට මොකද වෙන්නේ? සම්මා, ඒකට කියන්නේ සම්මා සමාධි. සති නෙමේ සම්මා සමාධි. ඒ සම්මා සමාධිය තිබ්බොත් සමාධියෙන් පස්සේ එයාට හම්බෙන්නේ විමුක්තිය. එයාගේ සිත තුන් භවයෙන්ම මිදිල යනවා. සම්පූර්ණයෙන් මිදෙනවා. මේක තමයි මුළු නිවන් මාර්ගයේ සම්බන්ධ දාර්ශනික කතාව. එතකොට මේක දකින්න ඕන සිතුවිලි වල වෙනස්කමක් ඇති වෙනවා සම්මා සංකල්පේ. ඒ සිතුවිලි මතින් යාගේ චර්යාත්මක වෙනස්කමක් ඇති වෙනවා සම්මා වාචා කම්මන්ත. ඒ වගේ මෙයා මේ අරමුණු ලුහුබඳින මට්ටම ගැන භවය ගැන සංවේදී වෙන්න ඕන. ඒ වෙලාවෙම සංවේදී වෙන්න ඕන සම්මා ආජීවය. එතකොට මේ භවයත් මනස අහුරාගෙන භවයේ පවතින බව දකින්න එක කුසලය, එක කුසලයක්. නූපන් කුසලේ මොකද්ද? භව නිරෝධයට පත් වෙලා නැහැ මම. අකුසලේ මොකද්ද? තවමත් ඉන්නේ භවයේ. මං ඔහොම කිව්වට, ඔය පින්නතුන්ලා ඔහොම ඇහුවට, ඔය පින්නතුන්ලා ඉතාම ජවයකින්, ආත්ම දෘෂ්ටියකින්, පුද්ගල භවකින් අරමුණු ලුහුබඳින එක ඔයාලා අද නවත්තන්නේ නැහැ. නවත්තන්නේ නැහැ. ඒක අකුසලයක් අපි තුල පවතින. ඒක නවත්තන්න පුළුවන් කොහොමද? අරමුණු අත්දකින්න එක ලබන මාසෙවත් ආයසට ගිහින්වත් දරුවන්ගේ වැඩ ඉවර වෙලාවත් නෙමෙයි, මේ වෙලාවෙම, ඒ වෙලාවෙම, ඇසකනනාසේ දිවකය මනස පාවිච්චි වෙන වෙලාවෙම කෙලෙස් ටික ගහලා දාන එක. ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව නැතුව ඇහැ පාවිච්චි කරන මට්ටම. ඡන්දය උපදිනකොටම සතිය උපදව ගන්න එක. හරියට ගොදුර අරගෙන වතුර ටික ගහලා දානවා වගේ. එතනමයි ගහලා දාන්නේ. ගොදුරු ගන්න එක නවත්තන්නේ නැහැ. එතකොට මොකද? කුරුල්ල අමාරු වැටෙනවනේ. එයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය, ආහාර ජීර්ණ පද්ධති, ආහාර ගන්න රටාව හැදිලා තියෙන මේ විදියට නම් එයාට මාළුව ගොදුරු කරන්නම වෙනවනේ. ගොදුරු නවත්තලා දාන්නේ. ගොදුරු අරගෙන වතුර ටික එළියට මුදා හරිනවා. එතකොට අපිට මේ ගොදුරු ගන්න වෙන්නේ කොහෙන්ද? අපිට අයිති නැති භූමියකින්. අයිති නැති භූමියකින්. එතකොට ඇහෙන් රූප ඇහැ පාවිච්චි වෙන එක සාමාන්‍ය තත්වයක්. ඒක අපේ භූමිය. ඇසහරා ඡන්දේ රාගේ නන්දිය තෘෂ්ණාව ආත්ම දෘෂ්ටි ඔස්සි රූපේ හොයාගෙන යන එක ඒක අපිට ආවේනික තත්වේ නෙමෙයි. ඒ ආවේනික තත්වය තුළ වාසය කරමින් ඇහැ පාවිච්චි කරන නිසා තමයි රහතන් වහන්සේලාත් බිහි වෙන්නේ. රහතන් වහන්සේලා ඇහැ පාවිච්චි කරනවා. හැබැයි ඇහෙන් දකින රූපේට ඡන්දයක් නැහැ, රාගයක් නැහැ, නන්දියක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. එතකොට දැන් ඔයාලට එනවා ප්‍රශ්නයක්. මොකද්ද? හරි, ඡන්දේ රාගේ නන්දිය තෘෂ්ණාව නැතුව ඇහැ පාවිච්චි කළොත් දැන් මේ යන චර්යාත්මක අවකාශයේ පැවැත්ම අභියෝගයට ලක් වෙයි කියලා හිතනවා. නෑ පින්වත්නි, අතිශයින්ම ස්වභාවික වුණාම ස්වභාව ධර්මයේ විසින් පැවැත්මට අයිති සාක්ෂි ගොඩනඟලා දෙනවා. මම මේ කියන එක තේරෙනවද දන්නේ නෑ. අතිශය ස්වභාවික වුණොත් එයාගේ පැවැත්මට අයිති සාක්ෂි ස්වභාව ධර්මයේ විසින් ඔබ කරා අරන් එනවා. ඔගොල්ලෝ දැකලා තියෙනවද කවදාවත් පිළිවෙත් පුරන්න ආපු භික්ෂුවකට නිරහාර වින්ද වෙලා තියෙනවා? එහෙම වෙන්නේ නැහැ. දැන් ධර්මයක් දියුණු කරගෙන පිළිවෙත් පුරාගෙන ඉන්න ස්වාමින්වහන්සේලාට සිවුරු පිරික, දැන් ඔයාලට ඇඳුම් පැළඳුම් ගැන කොච්චර ප්‍රශ්න තියෙනවද? හාමුදුරුවෝ කෙනෙකුට එහෙම ප්‍රශ්න නැහැ. ස්වභාව ධර්මී විසින් තමයි අවශ්‍ය ප්‍රත්‍යපහසුකම් ටික සමීප කරන්නේ. ඒක නිකම් අපිට හිතෙනවා. දැන් දානි දෙනකොට ඔයාලට හිතෙනවා නෑ, ඒක ඉතාම ප්‍රණීත විදි, ඒක හාඳුරු කියලාම නෙමෙයි, ඇඟින් එනවා නේද එහෙම එක. කවදාවත් කිරියොද්දක් හදපු නැති විදියට එදාට හදන්න පෙළඹීමක් එයා තුළ එනවා නේද? හාමුදුරු කියලාද ඔයා මෙහෙම කිරියොද්දක් හදානින්න ඕන හේට නැත්තම් එහෙම ආයෙන්නේ නෑ මේ, එහෙම කියලාද? නෑ නෑ, ඇඟින් එනවා ඒක. ඒක ධර්මතාවයක් පින්වත්නි. ඔයාලා වුණත් ස්වභාවික වෙලා බලන්නකෝ. ඔයාලා අද ඉන්නවට වඩා සාර්ථකයි. ස්වභාව ධර්මයට එකතු වෙලා ඒක තමයි ධර්මී කියන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. මාණෙනි, ධර්මී හිටියාම යා රැකෙනවා කියලා. එතකොට සම්මා සතිය කියලා මෙතන අපි අදහස් කරන්නේ ඉතා වැදගත් දෙයක්. මොකද්ද? ඒ වෙලාවෙම මේක දකින්න එක. ඒ කියන්නේ අරමුණු ලුහුබඳින මට්ටම තුලම අරමුණත් කෙලස් ටිකක් දකින්න එක. අපිට ඕක ඒ වෙලාවට දැක ගන්න තරම් තියුණු සිහියක් නැහැ. අන්න ඒ නිසා අපි කරන්නේ මොකද්ද? භාවනා කරන්නේ. ඒ සිහිය තියුණු කරගන්න තමයි අපි භාවනා කරන්නේ. ඒතර භාවනා කරමින් අපි කරන ප්‍රධාන වැඩ කීපයක් තියෙනවා. භාවනා කරන්නේ උන්නෝකට. ඒතර භාවනා කරනකොට අපි තුල මෝරා වැඩෙනවා. මොකද්ද? පඤ්ඤා චක්කු. භාවනා කරන්න අපි තුල වැඩෙන්නේ මොකද්ද? ප්‍රඥාව නම් වූ ඇස. ඒක හැක්. ඒ ප්‍රඥා ඕකට මේ මහා කොට්ටිත කියන මහරහතන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා, පඤ්ඤා පනාවුසෝ කිමත්ත්‍යාති. ප්‍රිය සාරිපුත්තයන් වහන්ස, ප්‍රඥාවේ ප්‍රයෝජනේ කුමක්ද? කිමත්ත්‍යාති. ප්‍රඥාවේ ප්‍රයෝජනේ කුමක්ද? එතකොට සාරිපුත්තයන් වහන්සේකට උත්තරයක් දෙනවා. කොහොමද? පඤ්ඤා පනාවුසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තා. ප්‍රිය බලන්න කොච්චර ඉලක්කගතයිද උත්තර. අපෙන් ප්‍රඥාවේ ප්‍රයෝජනේ කුමක්ද කියලා ඇහුවොත් මාතෘකාවක් දුන්නොත් පැය දෙකක්වත් අපිට බණ කියන්න වෙනවා. බලන්න සාරිපුත්තයන් වහන්සේගේ ගම්භීර උත්තරේ, පඤ්ඤා පනාවුසෝ කිමත්ත්‍යාති. මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා ප්‍රඥාවේ ප්‍රයෝජනේ මොකද්ද? ප්‍රඥාවේ ප්‍රයෝජනේ මොකද්ද? එතකොට උන්වහන්සේගේ උත්තරේ මොකද්ද? පඤ්ඤාකෝ ආවුසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තාති. ප්‍රියාශ්මතුනි, ප්‍රඥාවේ ප්‍රයෝජනේ අභිඤ්ඤත්තා විශේෂ ඥානයක්. පරිඤ්ඤත්තා පූර්ණ අවබෝධයක්. පහනත්තා අකුසලයන්ගේ කඩාවැටීමක්. එච්චරයි. විශේෂ ඥානයක්, පූර්ණ අවබෝධයක්, අකුසලයන්ගේ කඩාවැට, තණ්හාවේ කඩාවැටීම, අර භවයේ කඩාවැටීම. එතකොට භවයේ සම්පූර්ණයෙන් කඩාවැටෙන්නේ නැතුව අර ඔයාලට මම කියවනේ මනස බහුරාගෙන භවයේ තිනවා කියලා කියලා ඔයාලා ආයෙත් භවයේ පස්සෙම දුවනවා කියලා. ඒක වෙන්නේ ඇයි? ප්‍රඥාව වඩලා ඒ භවය කඩලා නැහැ. සම්මා සතිය පාවිච්චි කරන්නේ ඔය වෙනුවෙන්. සම්මා සතිය වෙන දෙයකට නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. එතකොට සම්මා සතියෙන් අපි ඔය දේ තමයි කරන්නේ. අභිඤ්ඤත්තා විශේෂ ඥානයක් හදා ගන්නවා. මොකද්ද? මේ භවයේ දුකක් විශේෂ ඥානයක් හදා ගන්නවා. විශේෂ ඥානයක් හදා ගන්නවා. මොකද්ද? මේ මනසේ පැවැත්ම දුකක්. මේ මනසේ පැවැත්ම කියන්නේ දුකක්. මෙහෙම මනස පවතින එක දුකක්. විශේෂ ඥානයක්. කටි හිතන්නේ එහෙම. දුකේ සමුදය දකින්නවා. මනස අහුරාගෙන භවය පවතින එක දුකේ සමුදය. බලන්න කොච්චර පැහැදිලිද? මනසේ පැවැත්ම දුක. එතන මනසේ පැවැත්ම දුකක් වෙන්නේ මනසේ පැවැත්මම දුක නෙමෙයි. හැබැයි මෙහෙම මනස පවතින එකම දුකක් නේ. ඇයි? අන මේ භවයෙන් මේ මන භවය අහුරගත්තා මනස අනාගත දුක හැදෙනවා. මේක පැවැත්ම ඇතුලේ නෙවෙන්නේ. එතකොට මනසේ පැවැත්මම දුක. ඉඳිමිදී මේ මනස පවතින එක දුක. දුකේ සමුදය මොකද්ද? මනස අහුරාගෙන භවයේ පවතින එක. මනස අහුරාගෙන භවයේ පවතින එක දුකේ සමුදය. ඒත් දුකේ නිරෝධය භවය නිරුද්ධ කරලා දාන එක. මනසට අභියෝග කරන්නේ නැහැ. මොකුත් කරන්නේ නැහැ. භවය විතරක් නිරුද්ධ කරනවා. එතකොට මනසට පැවැත්මක් නැති වෙනවා. දුකේ නිරෝධය ඕක. නිරුද්ධ කිරීම ප්‍රතිපදාව ඔච්චර වෙලා කියපු ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඔන්න ඔය විදියට ඔයාලා ඔය විදියට ධර්ණ එක, ඔය විදියට දැනගන්න එක, ඔය විදියට තේරුම් ගන්න එක අභිඤ්ඤත්ත විශේෂ ඥානයක්. ඕක ලෝකෙට නැහැ. ඕක ලෝකෙට නැහැ. පරිඤ්ඤත්තා පූර්ණ, ඊළඟ එක තමයි පූර්ණ අවබෝධය. පූර්ණ අවබෝධය මොකද්ද? මේ ලෝකේ යම් තාක් දේවල් නැද්ද? ඒවා සියල්ල තුල යංකින්චි සමුදය ධම්මං. සියල්ල සමුදේ වේ. සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ල නිරුද්ධ වී යයි. ඔක තමයි ලෝකේ ඇත්තම කතාව. සියල්ල සමුදේ වේ. සියල්ල නිරුද්ධ වී යයි. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ල සමුදේ වේ. සියල්ල නිරුද්ධ විය. ඒ නිසා මේ මනස අහුරාගෙන භවයේ තිබ්බට මට ආත්මීය වශයෙන් මමත්වයෙන් රැඳෙන්න නම් දෙයක් නැහැ කියලා දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතකොට මොකද වෙන්නේ? පහනත්තා. ප්‍රඥාවේ ප්‍රයෝජනේ කුමක්ද කියලා යවම සාරිපුත්තයන් වහන්සේ කිව්වේ පඤ්ඤාකෝ ආවුසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තා. ඔච්චරයි ප්‍රඥාවේ අර්ථය. ප්‍රඥාව මොකද? දැන් ඔයාලගෙන් ඇහුවොත් දන්නේ නැණි පින්වත්නි, ඇයි ප්‍රඥාව කියලා? වචන තුනයි ඒක හරි දැනගත්ත එක ලොකු දෙයක් නේද මේ ශාලාවට ඇවිල්ලා. විශේෂ ඥානයක් හදෙනවා ප්‍රඥාවෙන්, පූර්ණ අවබෝධයක් හදෙනවා පහනත්තා. සම්පූර්ණින් කෙලෙස් ටික කඩාගෙන වැටෙනවා. මොකද්ද මොනවාද කෙලෙස්? මෙතන භවයේ කඩාගෙන වැටෙනවා. භවයේ කඩාගෙන වටණ්ඩයි ප්‍රඥා. දැන් තියෙන ප්‍රශ්නේ ප්‍රඥාව වඩන්ඩ ප්‍රඥාවෙන් විමසනකොට මේ தત્ත්වේ වෙන්න නම් එයා මොකද කරන්න ඕන? භාවනා වශයෙන් දියුණු කරන්න ඕන කියලා තියෙනවා. අර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ සම්මර්ෂණී කරපු කෙනා එයාට ප්‍රශ්නනේ එයාට පැහැදිලි අර්ථයක් තේරෙනවා. පැහැදිලි දැක්මක් එයාට තියෙනවා. ඒක ඇතුලේ යා මොකද්ද කරන්න ඕන? ඒක ඇතුලේ යා කරන්න ඕන දේ තමයි පින්වත්නි භාවනා වශයෙන් වඩන. එතකොට දැන් අර මේ භවයේ රැස්වීම තියෙන්නේ මේ දේශනාව ආයෙ ගිහින් අහන්න. එතකොට තේරෙයි මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටමේ තමයි අරමුණු ලුහු බඳින්න හිතෙන්නේ කියලා මම වචනයක් කිව්වා. එතකොට යා භාවනාවෙන් ගත වෙනමත් සිත වෙනමත් විභාග කරගන්න. ඒ නිසාත් ඒකට අනුව තමයි භාවනා ක්‍රම හදලා තියෙන්නේ. ඉස්සලම ගත වෙනම බලනවා, සිත වෙනම බලනවා. දෙක මේ ගත සහ සිත දෙක දැනෙන මට්ටම ගැන වෙනම බලනවා. ඊට පස්සේ ඒ දැනෙන මට්ටම තුල අවිද්‍යා සහගත සත්‍යය තුල සිද්ධ වෙන මානසික ප්‍රවාහය දකිනවා. හතර, ඒ මානසික ප්‍රවාහය ඇතුලේ තණ්හාව දකිනවා. කෙලෙස් ටික දකිනවා. ඊට පස්සේ ඒ කෙලෙස් කැඩෙන ආකාරයට අනිත්‍යයි අනාත්මයි කිය කියා බලනවා. දැන් උදාහරණයක් ලෙස අපි එකයි කිව්වේ සලායතන නිරෝධ අනිත්‍ය භාවනාව බල. ඒකේ කොහොමද කියන්නේ? නිකන් අනිත්‍ය භාවනාව කියන්නේ ඇස හේතුන්ගෙන් හටගත්තේ ඉඳ හේතු වෙනස් වීමෙන් වෙනස් යන ඉඳ අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනවා. ඔකට යල් පැන ගිය භාවනාවක් වගේ සමහර අයට හිතෙන්නේ. ඇසට පේන රූපයද හේතුන්ගෙන් හටගත්තේ ඉන් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන නිසා ඒක අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. මේ දෙක එකතු වීම නිසා පහළ වෙනවා සිතක් චක්කු විඥානය කියලා. ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා. ඒ සිත පහළ වීම කියන මේ තුනම එකතු වෙන එක ස්පර්ශේ, ස්පර්ශයත් අනිත්‍යයි අනාත්මයි කියලා බලනවා හේතු නිසා හටගත්ත නිසා. ස්පර්ශේ නිසා විඳීම්, ওই ටික ඔක්කොම දිගට බලනවා. හොඳට බලන්න කොයි මම කියපු රිද්මේ නිමීද කියලා බලන්න. එතකොට ඇස කියන්නේ ගත. සිත නෙමෙයි ඉසල බලනවා කිව්වේ. මේ ගත සිත දෙක දැනෙන මට්ටම තුල තමයි භවයේ රැස්වීමක් තියෙන්නේ. මනස අහුරාගෙන භවයේ පවතින සත්‍ය අවබෝධයට එකතු වෙන්න නොදී. අරමුණු ලෝබන්දින එකට තමයි මනස භවය කියලා කිව්වේ. එතකොට අපි හැම වෙලාවම අර මාළු මේ මාළු අල්ලන්න මේ කුරුල්ලෙක් දුවනවා වගේ ඉගිල්ල යනවා වගේ අපි අරමුණු පස්සේ දුවනවා. ඒකලා කෙලෙසුන්ගෙන් බර වෙලා අපි මේ කෙලෙස් පැත්තටම වැටිලා අනාගත මහ විශාල දුකක් හදා ගන්නවා. ස්වභාවික කතාවක් නෑ අපිට. එතකොට දැන් මේකෙදී අපිට ගතගෙන අවබෝධ කරන්නත් ඕන, සිතගෙන අවබෝධ කරන්නත් ඕන කියලා මේ අපේ පටිපාටියේදී කිව්වා. එතකොට ගතගෙන තේරුම් ගන්න තමයි මේ ඇස සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ, කන බොන කෑමින් පවතින්නේ, මේක හේතුන්ගෙන් පෙර අවිද්‍යා තණ්හා ආදී හේතුන්ගෙන් මේ හැදිලා තියෙන්නේ, මේක අනිත්‍යයි කියලා බලනවා. ගතගෙන බලන්නේ ඊට පස්සේ බාහිර රූපේ ගැන, බාහිර සතර මහා ධාතු ගැනත් බලනවා. මේ ගත කියන්නේ සතර මහා ධාතු කතාවනේ. බාහිර අභ්‍යන්තර කිසිම ගැටලුවක් එන්නේ නැහැ. එතකොට ඇයි රූපයත් බලනවා මොනවද තියෙන්නේ කියලා, ඇහැට මුණගැහෙන රූපයත් බලනවා, ඇහත් බලනවා. එතකොට ගතගෙන බලලා ඉවරයි. ඇහැට රූපේ මුණගැහෙන මට්ටම තුලනේ පින්වත්නි සිත, ගත සිත දෙක දැනෙන මට්ටමේ ඉන්නේ. එතකොට ඇහැට රූප මුණගැහෙන මට්ටමේදී සිතක් සකස් වෙනවා. චක්කු විඥානය කියලා අපි ඒකට කියනවා. ඒකත් හේතුන්ගෙන් අටගත්ත හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා, අනිත්‍යයි කියලා බලනවා. හරිනේ, දැන් ගත සිත දෙකම බැලුවා. ඊට පස්සේ මේ ගත සිත දෙක දැනෙන මට්ටම ගැන බලනවා. ඒකනේ කියන්නේ චක්කු සම්පස්සය කියලා කියන්නේ. දෙකම ගත වෙනම බලනවා, සිත වෙනම බලනවා, මේ දෙක දැනෙන මට්ටම වෙනම බලනවා. ඒකයි මේ ඇසට රූපේ මුණ ගැහෙන මට්ටම තුල චක්කු සම්පස්සයක් වේද, ඇසේ ස්පර්ශයක් වේද, ඒක හේතුන්ගෙන් හටගත්තේ ඉන් හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන්නේ අනිත්‍යයි. ගත වෙනම බලනවා, සිත වෙනම බලනවා, ගත සිත දෙකම දැනෙන මට්ටම එකට අල්ලගෙන වෙනම බලනවා. අතාම තියුණු ක්‍රමයක් මේක. මේක යල් පැන ගියක්ක් වගේ ලංකාවේ බෞද්ධයෝ හිටුවා හිතුවට. ඊට පස්සේ ගතසිත දෙක දැනෙන මට්ටම තුල ඇයි මට නවතින්න බැරි? එතකොට බලනවා ස්පර්ශය නිසා යම් වේදනාවක් හටගත්තද පසපච, ඒ වේදනාවත් හේතුන්ගෙන් හටගත්තේ ඉන් හේතු වෙනස් වීමෙන් වෙනස් වී යන හින් අනිත්‍යයි. ඇයි ගතසිත දෙක දැනෙන මට්ටමේ අතුරුඵල ගැන දැන් බලන්න. ඊට පස්සේ ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා, විතර්ක හටගන්නවා, විචාරය ඔක්කොම අතුරුඵල. සිතුවිලි හට ගන්නවා රූප දැක්කාම. ඊට පස්සේ මේ ඔක්කොම බලනවා අතුරුඵල. හරි, මේ අතුරුඵල මෙහිම හේතුන්ගෙන් හටගත්ත හේතු වෙනස් වීමෙන් වෙනස් වී යනවා කියලා බලලා ඒ බලලා එයා බලනවා මොකද්ද? මේ අතුරුඵල නිසා කෙලෙසයක් හැදෙනවා. මොකද්ද? රූප තණ්හාව. එහෙමනේ ඇස රූපය චක්කු විඥානය මේ තුන එකතු ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම් ස්පර්ශය නිසා සංඥා ස්පර්ශය නිසා විතර්ක ස්පර්ශය නිසා විචාර ස්පර්ශය නිසා සංචේතන ඔක්කොම අතුරුඵල මේ නිසා රූප තණ්හාව කියලා එකක් අනිත් තණ්හාවත් බලනවා ඒ තුන්ගෙන් අටගත්තේ ඉන්නේ ඒ තු වෙනස් වීමෙන් වෙනස් වියයින් තණ්හාවත් අනිත්‍යයි නේද අනාත්මයි නේද කියලා කෙලේශයත් කෙලේශේ නසන්ඩ කියලා හිතාගෙන කෙලේශේම අනිත්‍ය වශයෙන් බලනවා එතකොට සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙනවා. එතකොට දැන් ඕක තමයි සම්පූර්ණයෙන් ප්‍රඥාවේ වැඩපිළිවෙල. ඕකෙන් විතරයි ප්‍රඥාව මෝරන්නේ වෙන ප්‍රඥාව මෝරන්න පාරක් නැහැ. අභ්‍යන්තර සතර මහා ධාතු බලනවා, බාහිර සතර මහා ධාතු බලනවා, ඒක ගත ඒ සතර මහා ධාතුන්ගේ සුසංයෝගය මත හට ගන්න සිත දිහා බලනවා. සිත මේ දෙක එකතු වෙන එක ස්පර්ශී ගත සිත දෙක දැනෙන මට්ටම, ඒකේ අතුරුඵල බලනවා, ඒකේ අන්තිමටම කෙලෙසේ බලනවා. ඒක අනිත්‍යයි අනාත්මයි කියලා බලනකොට අභිඤ්ඤත්ත පරිඤ්ඤත්ත පහානත්ත සම්පූර්ණ රූප තණ්හාව කඩාගෙන වැටෙනවා. එයාට මේ ඇස් අරගෙන ඉද්දී Nirodhe පේන්න ගන්නවා. අපිට පේන්නේ නැහැ නේද? දැන් ඔයාලා හිතන්නේ නැහැ මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඇයි ඇස් අරගෙන ඉන්න මට්ටමේ වටිනාකම්ම පේනවා. ඇයි ඒක පේන්නේ? පඤ්ඤා චක්කු ප්‍රඥාව කියන ඇස උපද්දවගෙන නැහැ. ඒක උපද්දවන්න අපි භාවනා කරන්න ඕන. ඉතින් මේක ඉතාම විධික්‍රමය. ඉතින් මේක මේ බුද්ධාසනික විතරයි අහන්න ලැබෙන්නේ. ඉතින් මේක සරලයි. මේක අහලා තේරුම් අරගෙන දරාගෙන පුරුදු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පින්වත්නි මේ කෙලෙස් ටික කඩාගෙන වැටෙන්නේ පුරුදු කළොත් විතරයි. අන්න ඒකයි විශේෂම දේ. මේක පුරුදු නොකරන තැනක මේ ප්‍රශ්නේ විසඳ ගන්නට බැහැ. පුරුදු නොකරන කෙනෙකුට බැහැ. ඒ නිසා මම ওই පින්තුන්ට යෝජනා කරන්නේ මේක පුරුදු කරන්න කියලා. ඔබ හැම දිනාටම මේ හෝරාවක ධර්මානුශාසනාව ජීවිතාවබෝධයේ පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ පැපිලියානි පදිංචි නිලූෂි ඉෂාරා තල්ගස්වත්ත මහත්මිය විසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්වත් නෝනා මහත්මිය තාම ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාව හදාගෙන තිබෙන්නේ. එතුමියට අපි ආශිර්වාද කරනවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කුසල් දේශකයන් වහන්සේ අපටත් ආශිර්වාද කොට තිබෙනවා. ධර්ම ශ්‍රවණී සඳහා පැමිණුණු සියලු දෙනාටම විශේෂයෙන් මේ පින්වත් මෑණියන් ඇතුළු මෙතනට සම්බන්ධ වුණු හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ දේශනාවට අපව වැඩම කරවා ගන්නට කැප වුණු අපේ කල්යාණ මිත්‍ර උද්දික මහදේවුල්ලව මහත්මාත්, වරුණිකා මහදේවුල්ලව මහත්මිය, මෑණියන් ඇතුළු පින්තුන් සියලු දෙනා දිතා මෛත්‍රියෙන් අපි සිහි කරනවා. මේ ධර්ම දාණයට විශේෂයෙන්ම නිලෝෂීෂාරා මහත්මියට උපකාර කිරීම වෙනුවෙන් ඒ පින්නතුන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ සම්බන්ධ වුණු සියලු දෙනාටත්, දායකත්වයේ දරුව ඒ පින්නත් නෝනා මහත්මියගේ පවුලේ සියලු දෙනාටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ උතුම් කුසලානි සංස ධර්මයන් විශේෂයෙන් ආශිර්වාද පිණිස එකතු කරලා තිබෙනවා ඥාති පින්නතුන්ට සුජීවත්ව වාසය කරන ප්‍රදීප්, අමන්දා, පවන්, විජේසිංහ කියන පින්නතුන්ට, මවතුමිය වන චිත්‍රා හිරන්ති ගුණවර්ධන මහත්මියට, ඒ වගේම අනිකුත් දරුවන් ඥාතිවරු හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. එවැගේම මියගිය සියලු ඥාතීන්ට අනුමෝදනා කරලා තියෙනවා. කේරළ වංශ තල්ගස්වත්ත පියතුමන්ට, දිනිති තල්ගස්වත්ත සහෝදරියට, ගාමිණී ගුණවර්ධන, ප්‍රසන්න විජේරත්න, ලාල් පිරිස් කියන මහත්ම මහත්මීන්ට, දායකත්වයේ දරූ පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. නිලෝශීෂාරා තල්ගස්වත්ත මහත්මිය ඇතුළු ඔබ සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ